ഇല്ലെങ്കിൽ ഹോണറബിൾ ഗീതാ കുമാർ സുങ്ങിയെ, യു ഹാവ് 11 മിനിറ്റ്സ്. ഓർഡർ പ്ലീസ്. ഹോണറബിൾ മയന്ദ ദിശാനായക പുച്ചയ.
മൂലാസനാരുടെ ഗരു മന്ത്രിതുമണി, 2023 മാർത്തു 8 ദിന ജാത്യാന്തര ലെസ പിലിഗത് കാന്താവൻ വെണുവെൻ വെണ്ണുണു ദിനയ ലെസ മാർത്തു 8 ദാ ജാത്യാന്തരവ് സാമതനമ ഉളിലവൽ പവത്വമിൻ കാന്താവ് വെണുവെൻ നോയ്ക് വിധിയെ വെടപ്പിലിയുള്ളവൽ ഗെനിയാനായിട്ട് സൂദാനം കര തിബനവാ. എവനി അവസ്ഥാവക്ക് വിശേഷം ശ്രീലങ്കാവെ രാജ്യ അമാത്യവരിയാക്ലെസ കാന്താ കട്ടയുത്തു പിലിമന്ത് മട്ട് അമാറു എങ്ങാരി മെമ പാർലിമെന്റുവെ വിനാടി ദായക് ലബാദീമ ഗെന സ്തുതിവന്ത
വേണോ.
11 ഒബതുമാകെ പെമിനീമട മങ്ങിത്തന വിനാടിയാ ഗിയാ ഏ തരം അമാറു എങ്ങാരി മേ വിനാടി ദായക് ലബാദീമ ബലനകൊട്ട ഏക വിധിയകട പുതുമേട കാരണയ മേ രട്ടേ സമസ്ത കാന്താവ് ദേഹ ബലദ്ദി ഹമാതിൻമ ദേവനി പുരവസേ കുളസ സലഖന്നട സൂദാനം വീ സിട്ടിന രടക പാർലിമെന്റ് ഓവുദ് മന്ത്രിവര്യകട പവ എമ്മ അവസ്ഥാവ ലബാ ദെന്നട കിസിസേത്മ കൗരുത് നൊപിലിക്കുവ കടയുതു കരണവ ഒബതുമാ അത് മാർത്തു 8 ജാത്യാന്തര വസേ കാന്താവട എകദിനയാക് വെങ്കരമിൻ കാന്താവ എത്തരാ വിധിയക അപാസു തത്തേകട പത്കരല ദാമീൻ മുഖത് ഔണ്ട് ആയിത്തി എക്കദിനായി അനി തുൻസിയ ഹെട ഹതരമ അപ്പിഗണ്ണവ ഉബലട തീനോ എക്ക ദവസ സമര പല്ല ഇതാട്ട് ഉബല കറനൊക്കൊമ്മ വെടാത് കര പല്ല നമുത് ഏനവേ വിയ യുത്തേ മേ രട്ടെ ഗർഭിണി മാതാവ് തമങ്കെ ദരുവ പ്രസൂതി കരന്നട കലിൻ മേ കാന്താവക് ലെസ അപ്പേ വകകീമക് തീനോ അയ രക ഗനീമട അയട്ട് പോഷദായി ആഹാര വേലക് ലബാദിന്നട്ട് രട്ടേ ആർത്തിക്കെ വെട്ടന 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 അവസ്ഥാവരതി പെട്രോൾ ടിക നെത്തിവനകൊട്ട് പോളിമേ ഇന്റെ പുദ്ഗലയാത് ഗ്യാസ് ടിക നെത്തിവനകൊട്ട് ഗെദ്ര ആഹാര പിസുകണ്ണ ബരി കാന്താവത് വിദുലിയ നെത്തിവനകൊട്ട് തമങ്ക ജീവിതേ ബോഹോ ദേവൽ അഡാല കരുകണ്ണ കാന്താവത് വിധിന്നേക സമാനോമ ദുഃഖ എവനി യുഗയാക് പശുക്കരമിൻ അവിത് അത് അപ്പി കിസിയാം അര ബബ ഹമ്മെന്ന് ബലാഗിന ഹിരപ്പു അമ്മ ദം ബബ ഹമ്മേ കിലേട്ടാണിത് ബലാഗിനി നൊമേ അപ്പേ മേ വിശാല നായ ആധാരെ അപ്പിട്ട് ഏക ഉദമ്മനന്ന അവസ്ഥാവക് നെവേ ഏകെ മുഴു രട്ടമ ഗൊടകാനട്ട ലബിന്നീ നത്തി ഉണാട്ട കിസിയാം പിട്ടുവാലക് വെയി അപ്പി അപ്പേ രട്ടേ സിറ്റിന കാന്താവകെ അര ഇല്ലേം വിദുലിയ നെത്തിവനക്കൊട്ട് ബോർഡ് അല്ലകന ഹിട്ടിയുടെ വിദുലിയ ഹമ്മിന്ന ബോർഡ് അല്ലകന അരകല കറണക്കൊട്ട ഹമ്മെന്ന തീരെ വിദുലിയ നെത്തിവനോ മുഖത്ത് പിടരട്ടിയ ലങ്കാവട്ട എന്ന കളി ഹൊയല ബലക്കൊട്ട മേവ തമ്മയ അൽജസീറയൊക്കെ മേ അന്നേ ഉണത് ലങ്കാവേ ഹെമത്തനമ ഹർത്താൽ ഹെമത്തനമ ഫൈറ്റ് കരണോ മിനിസു രണ്ടു കരണോ മിനിസ്സു മഹാഭയാനക തത്വേക്കും ജീവത്തേനോ എവനി പ്രതി രൂപയാക് ലങ്കാവട്ട ലബാദിമീൻ ഉപ ബലാപുരത്തുനത് ലങ്കാവട്ട സഞ്ചാരമൊക്കെ ഏക്കിയല്ല ഉപ ബലാപുരത്തുനത് രട്ടേ ആർത്തിക അപ്പിട്ട് ഗുടനകാകാൻ പുളുവങ്ങു ഏക്കിയല്ല രട്ടേ ആർത്തികം വസിൽ രട്ട സ്ഥാവരത്തെയക്കട പത്തിന് കൂടെ തമായി രട്ടേ ജീവത്തിന് സിയലുദിനാട്ടം സത്തുട്ടി സെപ്പൻ ജീവത്തേന്നട്ട വന്നെ ഉങ്ക സൗഖ്യ പ്രശ്നം അപ്പോ വിസന്തകാരന് വേണ്ടി അപ്പൊ റുപ്യാൽ ഹാർദാസ് പൻസിയ വൗച്ചറിയ ഗബിനിമാവട്ട ലബാദിന് വിനുക്കി സിദ്ധാക് നിസാനവേ അയ നീരോഗിമത് දරුවෙක් මේ ලෝකෙට බිහි කළ යුතු නිසා. ඒ නිරෝගිමත් දරුවෙකුගේ අපේ අනාගත පරපුරේ පැවැත්ම ඇත්තේ ඇගේ අතේ. නමුත් අපි අද කාන්තා දිනය සැමරුවා දැයේ අභිමානය ඇයයි කියා. දැයේ අභිමානය ඇයයි කියලා හිතුවට සමහර විට අබ ඇට ඒක තරංවත් සත පහකට ගණන් ගන්න දෙති තත්ත්වයක් තමයි සමහර වෙලාවලට තියෙන්නේ. ඔවුන්ට අභිමානය කියන දේ විහිළුවක් පමණයි. හැබැයි තමන්ගේ අම්මා විතරයි අම්මා, තමන්ගේ බිරිඳ විතරයි බිරිඳ, තමන්ගේ දුව විතරයි දුව, අනිත් සියලුම දෙනා. මට ඒ වචන පාවිච්චි කරන්නට පාර්ලිමේන්තුවේදී මම කැමති නෑ. නමුත් ඔය සියලු දෙනා මේක අහන අයත් දන්නව ඇති මොනවා කියලාද මේ කාන්තාවන්ට ආමන්ත්‍රණය කරන්නේ. මේ කාන්තාවන්ට මොනතරම් අපහස නින්දා අවිධිමත් විදිහක් මුළු මහත් සමාජය තුළින්ම සිද්ධ වෙයි. ඉස්සලාම අපි අපේ ආකල්ප මේ වෙනස ඇති කරගන්න ඕනෑ. කාන්තාවගේ ගෞරවය රැකගන්නේ කොහොමද කියලා. කාන්තාවගේ ගෞරවය රකිනවා ගැන ඔබ ඔබේ ආදරණීය මෑණියන්ගේ, ඔබේ ආදරණීය දියණියගේ, ඔබේ ආදරණීය බිරිඳගේ ගෞරවය මේ රටේ ඉදිරියටත් අපි රැකලා දෙනවා. එහෙමනම් මුළු මහත් ඒක උතුරු කරේ කණ්කසන්තුරේ ඉඳලා අපි මේ පැත්තෙන් බැලුවොත් දෙවුන්දර තුඩුවට හරි කාන්තාවකට තනියම ඇවිදගෙන යන්න පුළුවන් සමාජයක් අපිට තියෙනවද? තනියම නෙවෙයි, අද තැතැක්ම කීපයක් යන්නටත් කලින් ඝාතනය වූ කාන්තාවන් ගිය අවුරුද්දර පමණක් 78 දෙනෙක් මේ ජීවිතවල වලින් පුදපු මේ ගැහ කාන්තාවන් එවුන් ඒ අයගේ අසරණකම නිසාම සිද්ධ වෙච්ච දේවල් වෙන්න පුළුවන්. එහෙමනම් ඔවුන් ආරක්ෂා කරගන්න පොලිසිය, නීතිය මේ සියල්ල ඉදිරියට ගෙනීමට තමයි අද අපිට ඉතිහාසගතවන දිනයක් බවට පත් වෙලා තියෙන්නේ. අපි පොලිසියක අපේ ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් අද අතිගරු ජනාධිපතිතුමන් අපේ රනිල් වික්‍රමසිංහ ගරු ජනාධිපතිතුමන්ට පිළිගන්වමින් අපේ ජාතික ප්‍රතිපත්ති ඉදිරිපත් කරේ. එම ප්‍රතිපත්තියෙන් අපි බලාපොරොත්තු වෙනවා ස්ත්‍රී පුරුෂ සමානතාවය, ඒ වගේම ස්ත්‍රියගේ ආරක්ෂාව. ඒ පොලිසිය එකක් මෙතෙක් නොතිබුණු අවුරුදු ගණනාවක් තිස්සේ මං හිතන්නේ ලංකාවේ ජාතික ප්‍රතිපත්තියක් ඇති කිරීමට වසර ගණනාවක් මුළු විශ්වවිද්‍යාල රැසකගේ උදව් උපකාර ඇතුව රාජ්‍ය නිලධාරීන් රැසක් උදව් වෙමින් මේ පොලිසිය එක හැදුවා. නමුත් වසර ගණනාවකට පසුව හරි අද වැනි දිනක මම හිතනවා එය හැන්සාට් ගත වෙයි. අපි ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කොටගෙන අපි පොලිසිය එකක් හදා තිබෙනවා. මේ ප්‍රඥප්තිය, මේ කාන්තා ප්‍රකාශය හැකික්මනින් මං හිතන්නේ දැනට කැබිනට් අනුමැතිය ලබාගෙන තියෙනවා. ඒ වගේම අපි පාර්ලිමේන්තුවේ ටේබල් කරන්නටද සියලු කටයුතු සූදානම් කරමින් තිබෙනවා. ඒ ඉතාම ලොකු ජයග්‍රහණයක් කාන්තාවක් හැටියට මං හිතන්නේ මේ රටේ සියලුම කාන්තාවන් මේ ජයග්‍රහණය උදෙසා තමන්ගේ සතුට ප්‍රකාශ කරාවි. කාන්තාවකට මේ පමණක් මදි. මේක හදලා අපි ගෙදර තියාගන්න බෑ. මේක හදලා AC කාමරේ තිබ්බට වැඩක් නෑ. මම කවදාවත් දැනගෙන හිටියේ නෑ දේශපාලනයට එනතුරු අපේ රටේ කාන්තාව පිළිබඳ සැබෑ ස්වરૂපය. මම ගමක ඉපදුනාට විවිධ චරිත රඟපෑවට ඒ චරිත තුලින් දුටු ගැහැණිය මම ගමේදී හඳුනාගත්තා. 14 වසරක් පුරා මම දේශපාලනයේ නියලමින් මේ කාන්තාව සමග ඌරෙන් ඌර ගැටුණා. ඔවුන්ගේ අත්කම් වැඩ කරලා ඔවුන්ට පැදුරක් වියලා ව්‍යවසායිකාව කළ අපේ අමාත්‍යාංශය මගේ විශාල පිටුවහලක්. ලංකාව පුරාම සිටින කාන්තාවන් ව්‍යවසායකින් ලෙස ගොඩ ගැනීමට, ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු දියුණු කර ගැනීමට අතහිත දෙමින් අපේ අමාත්‍යාංශයේ කාන්තාවන් වනිතාවන්ට, ලක් වනිතාවට විශාල සේවයක් දැනටමත් කර තිබෙනවා, කරමින් පවතිනවා. ඉදිරියටත් අපි කාන්තාවගේ සුරක්ෂිත භාවය රැකගනිමින් ඔවුන්ට ධෛර්ය සම්පන්නව දෙපැයින් නැගී සිටමින් තමන්ගේ ආර්ථිකය තමා විසින් ගොඩනගමින් තමන්ට උපරිම සේවයක් තනිවම කර ගැනීමටත් මේ 152කට වැඩි කාන්තාව පිරිමින්ට වඩා ලංකාවේ සිටින්නේ කාන්තාවන්. එතකොට මේ කාන්තාවන්ට කොයිතරම් බලයක් කොයිතරම් අගයක් තිබෙනවාදැයි ඔවුන්වත් නොදැන සිටීම එක්තරායක හාස්‍යජනක සිදුවීමක් කියලා මට හිතෙනවා. මොකද ඇය හරිම එඩිතර විය යුතුයි, ඇය ධෛර්ය සම්පන්න විය යුතුයි, ඇය පිරිමියා සමග සම සමව කටයුතු කරනවා පමණක් නොව ඇගේ අයිති දිනා ගැනීමට. ඇයි මේ කාන්තා දිනයක් ආවේ? කොහොමද ඒක ආවේ? රශියාවල එහෙම නැත්නම් ඇමරිකාවේ මේවා දිගින් දිගට පාතර මිනිස්සු තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා කාන්තාව පාරට බැස්සා. ඒ බැසපු කාන්තාව තමයි අවසානයේ මේ දිනයක් නියම කරගත්තේ. අපේ හරිනි මැතිනිය කිව්වා අද කාන්තාව වගේක් පාරට බැහැලා සාමකාමී උද්ඝෝෂණයක් කරා කියලා. මම නම් හොඳට දැක්කා මැතිනියනි මේ සාමකාමී උද්ඝෝෂණ කරන කට්ටිය මගේ ගෙදරට ඇවිල්ලා සලකපු විදිය. මම එදායි රංචුවක් විශාල වශයෙන් ගෙදරට ප්‍රීපොකුරුව අරන් එනකොට මං හිතුවා මට මේ මොකක් හරි සම්මානයක්වත් අරන් එනවාද කියලා. බලාගෙන යනකොට ගෙවල් ගිනි තිර තීච්ච වාහන ටික කුඩුප්පට්ටම් කරලා, ඉතින් අපි මේ සාමකාමී අයට කියන්නේ අරගලිය ත්‍රස්තවාදයේ වෙනස්. සාමකාමී අරගලයකදී මේ අවස්ථාවේ රටට අරගල කරන්න එපා, සංචාරකයෝ එන එක නතර කරන්න එපා. ජීවත් වෙන ආදර ගැහණියට කාන්තාවට ආදරේ ඇති කිසි කෙනෙක් මේ අරගල වලට යන්නේ නැහැ. ඔබ අරගල කරන්නේ
ඔබ මන්ත්‍රීතුමිය ඔබට තව මිනිත්තු කාලයක් තියෙන්නේ.
එහෙම නැත්නම් මේ රට අගාධයට ඇදලා දාන්නද? අපි බොහොම අමාරුවෙන් මේ තත්ත්වය රැකගන්න උත්සාහ කරන වෙලාවේ බෝඩ් දුස්සගෙන හිටියට අරගල කරාට කිරියෙන්නේ නැහැ. ඒක නිසා කරුණාකර මේ රට හදන්නට රට ගොඩ ගන්නට මේ මේ මෙවැනි ආර්ථික පසුබෑමකට ලක් වෙලා ඉන්න අපිට ආර්ථිකව ජාත්‍යන්තර වලින් ලැබෙන පිළිගැනීම ආධාර තුලින් රට ජය ගන්නට ඉඩ සලස්වා දෙන්න අනවශ්‍ය කර මම හිතන විපක්ෂයේ
අවස්ථාවක්.
අපි සියලු දෙනා මේකට එකතු වෙලා වැඩ කටයුතු කළ යුතු අවස්ථාවක් මේක. අමතක කරන්න එපා, රට වැටුනොත් වැටෙන්නේ තනියම නෙවෙයි මේ ඔක්කොමලත් එක්ක කියන එක.
බොහොම ස්තුතියි. The chair recognizes Honorable Harsha De Silva. Are you ready or do you want more?
Thank you, Mr. Chairman. First of all, let me wish all ladies happy Women's Day. Of course, there are many things said about the way in which this country treats its women, and I agree. There needs to be greater recognition of all women, of all strata of society. I think we should all get together to improve the situation, get more women into the workforce get the maximum participation in this country's development. Today a bunch of regulations were approved or is to be approved. I just want to mention some that we all work together on the port city. I would like to recognize CodeGen Innovations as the very first company to have registered at the Colombo Port City Economic Zone, which is creditable. And I congratulate Dr. Harsha Subhasingh and his entire team for having taken the bold step. Harsha and I had multiple conversations over the last so many years about the frustration that not just his company, but as spread out in where professionals work, the taxes, the high income taxes, that is something that a lot of companies that export services, software, were complaining. I asked him once, what is the starting salary of a software engineer? He said somewhere between $800 to $1,200 a year. So let's say a month. Let's say even if you start at $1,000, you had 350,000 rupees a month, and at 308,000, you already hammered 36% at the highest marginal tax bracket. So instead of moving companies out, I think what people like CodeGen Innovation have shown is that there are ways within this country, within Sri Lanka's jurisdiction, that you can find alternate solutions. So I wish more entrepreneurs, business people would think about Port City as an alternate location for your headquarters to be established, so that, you know, whatever tax arbitrage that you can get legally, you could perhaps enjoy. What we need to really do is to create an economy that is adding more value than it is now, right? And when we talk about innovation, I heard many members of parliament speak here today talking about the lack of investments. I heard Honorable Dilu Mamunigama, who is in charge of the BOI and the Port City, saying, look, we need to bring investors in and we need to make it easier for them to operate. That is true, but it doesn't just happen. Speaking in parliament doesn't mean that investors are going to come. You know, you need to really look at the nuts and bolts. Where are the legal blocks? Where are the regulatory blocks? How are you going to change policy? See, one must realize, Mr. Chairman, that in the last, now this is 23, about 30 years or so, Sri Lanka has actually become a much closed economy than what it was. After Mr. Premadasa's apparel factories program that had the momentum going up to about 1999, Sri Lanka's openness index was around 80, went up from about 40 before the first liberalization in 1977. How you measure openness, Mr. Chairman, is you add the imports and exports and divide it by gross national product. So that gives you an index number. So it needs to get higher and higher if you are more open. But what has happened since around 2019-99 is that this index from 80, actually 89, has fallen again to around 40. So as a measure, without any political prejudice, if you look at how open this country is, actually it is one of the closest countries in the world currently, because it is back to about 40. So you need to import and export, because that is the way that this country's long-term growth is going to, it is going to depend upon how open we become. We have to open our minds, we have to open our borders, we have to break down the walls, build bridges, because otherwise we're never going to be able to get out of this balance of payments crisis. I heard Honorable Parthali Champika saying a little while ago that it is because imports have basically shrunk, and therefore that is the reason why there is a surplus in the trade account. He's absolutely right. And actually what is happening is, by forcing imports to be restricted by way of regulations, and also particularly by increasing interest rates so that you crush demand, what has happened is the economy has shrunk and it is continuing to shrink. And in a shrinking economy, companies are closing down, jobs are being lost, and unemployment is increasing. And if you can take a little optimism that things have gotten a little better, and I'm not denying the fact things have gotten a little better, but that doesn't necessarily mean that this is a solution for the medium to long term. In order to create jobs in this country, Mr. Chairman, in order to increase exports, we also have to be able to open our imports. So closing imports and opening exports is not a realistic solution, because they're both the same coin, just two sides. So now today that the IMF agreement seems to be now pretty much done, with the statement from Kristalina Georgieva, we are pleased, we are happy for the people of Sri Lanka, because in fact I just noted down the dates, It was first in on the 18th of November 2020, then on the 10th of December 2020, then on the 27th of February 2021, then on June 23rd of 21, September 21st of 21, and December 11th of 21, when we urged the then government to go to the IMF. They didn't, but that's another story. But if they did, probably they would still be in office. And probably their homes would still be standing. And this calamity would not have occurred. But that's bygone. I don't want to go there. But I'm glad that finally sense has prevailed. And currently we are trying to negotiate this external extended fund facility. But I must warn you, Mr. Chairman, that this is only the first step. If we think that the problems are now all resolved and we can all bask in our glory, that is not going to be the case, because first is this hurdle. Next, the more important one is to get the debt restructuring done. And the debt restructuring is a complicated thing, and that is where all
Honourable
the reforms...
Honourable Member, we have 2 minutes left.
Okay, all the reforms need to be undertaken. I heard the Honourable President say yesterday, look, you know, we have to pay $6 billion a year in loans. We cannot pay it. If this deal falls through, then I am not responsible. You people will be, because I'm going to bring it to Parliament and get you to agree or disagree. So it's either my way or the highway. I disagree with the Honourable President. I tell him, no, sir, you can't, you shouldn't do it like that, because we don't know what is in that. It is the best option that I think is available to you is to at least now table this document. Now that you got the agreement, table the document. And ideally, the place that this conversation, discussion should have taken place is at the Committee of Public Finance. I don't want to go into that. What has happened to that is not something I want to talk about today. But nevertheless, through the Committee of Public Finance, there must be a real robust debate. Questions must be asked. When we ask about tax revisions at the committee, that is not because we were anti-government. That is not because we were trying to sabotage this country's economy. That is because we are also elected members of parliament representing thousands and millions of people. So it is their prerogative to ask these questions, and it is our responsibility on behalf of them to ask these questions. So therefore, don't take it the wrong way, but there must be a robust debate, because unless we are able to continue the reforms, this may not end up where we expect it to go. I will finish in a minute, Honorable Chairman. I just want to take one example of Zambia. When in July of last year, Kristalina Georgieva tweeted saying that, look, she was very happy and pleased that the Chinese have agreed on financial assurances, just like what she did today. But today, still, Zambia has not been able to crack the debt restructuring deal. That is because there hasn't been agreement as to what kind of restructure needs to happen. Because is there going to be a haircut? Or is there going to be a net present value reduction? Is there going to be some sort of reprofiling? This is not very easy. And also in the same breath, one must ask, what are the international sovereign bondholders asking? Are they asking about the domestic debt restructure or not? I mean, so these are complex questions that should not be take it or leave it. Honorable Shehan Semasinghe, much respected colleague of ours, is here. And I want to tell you, Shehan, don't do it like the way you are planning, perhaps. Take it or leave it. My way or the highway. No. Let us at least now, you said, look, wait till we sign the agreement, and then we will have a I'm finished. You can reply. Have a discussion. So I urge you to do that. We are for the people of this country. We are not trying to sabotage this. We are pleased that you are finally working out a program with the IMF. We did so. We told you so earlier. That's another matter. But let us work together to resolve all these matters on behalf of the people of Sri Lanka. Thank you very much.
Honourable Minister.
I think on what you commented, Honourable Member, we have not told anybody to take it or leave it. That's not the policy of the government. We will negotiate. Of course, you know what the treatment is. And on the other hand, the point that you brought up on restructuring, of course, our advisors are in the process of negotiating with all our creditors. And we have promised that we will have we will be very transparent, and everybody will get equal treatment. So we will continue with our policy, and on the other hand, once the board approves, we will certainly table the agreement, and that, I mean, you can come into a debate on that. But before that, we have told that we are not in a position to table the staff level agreement because there are still changes happening. So once all changes take place and once the board approves, we'll certainly table it in parliament and we can have a debate on that, and we can make sure that not only the 48 months period, beyond that, how we are going to go forward.
Thank you. Honourable, if the Honourable Minister wishes to reply, Chair recognizes Dr. Harsha De Silva.
Thank you. See, Honourable Minister, what I'm saying is, are you saying there is still room to debate and negotiate with the opposition and the people on the streets, particularly perhaps on taxes? Is there room, or are you saying this is done? And that is why I said take it or leave it.
Honourable Minister.
It's very clear we are not in a position to make any adjustments right now. First of all, we'll have to get the economy back on track and make sure the economy stabilizes.
That's right, yeah.
So until the economy stabilizes, no changes will be entertained. We cannot entertain any changes, because just because certain category of people come on road, it doesn't mean that we have to jeopardize the entire economy of Sri Lanka. Neither disturb the process. I mean, at the moment, you should appreciate the fact that Sri Lanka is well recognized globally now. We have put our house in order. So that's been appreciated and recognized. So we are not in a position to do any adjustments right now until the economy stabilizes. So every citizen will have to get together and make sure we support each other to stabilize the economy. So once the economy is stabilized, we can debate, we can discuss, we can propose certain, once again, any other ideas to the IMF, consult them, and make sure that we have this transparent process.
Chair recognizes Dr. Surin Raghavan.
Very quickly, I just want to reiterate what the minister said, and also to my learned friend across the table, across the galley here. Zimbabwe is a good example, sir. But we must understand what Zimbabwe is facing today. It is exactly because the opposition of Zimbabwe did not allow that country's process to go through.
Thank you.
And if you are going to make that position, I would say very sympathetically to Mother Lanka.
I don't want to get into debate. Thank you very much, Chair. Now recognize Honorable Minister Nalin Fernand. Chair recognizes Dr. Harsha De Silva.
I did not mean Zimbabwe. I meant Zambia. Zimbabwe and Zambia are two different countries.
Again, let's not get into a debate. Thank you very much. The chair recognizes Honorable Minister Palin Fernando.
Yeah, Mulasana Obona Garu Mantri Tumani. Adadina Apanayana Anayana Apanayana Palna Panatiyata Tetina Panat Hayakut, Regulasi Hayakut, Surabadu Pilibantina Panatukut, Vivadira Ganna Vilave. විශේෂයෙන්ම අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මා විසින් ඉදිරිපත් කරපු යෝජනාවක් අනුව තමයි මේ එක පනතක් අපි ඉදිරිපත් කරලා තියෙන්නේ රෙගුලාසියක්. ඒ අවස්ථාවේදී අපිට විශාල ආර්ථික අරමුදයක් තියෙන වෙලාවක මේ රටට අවශ්‍ය කරන ආහාර ටික ගෙන්න ගන්න මුදල් නැති වෙන වෙලාවක තමයි අපි ඕපන් එකවුන්ට් එහෙම නැත්තම් විවෘත කිරීම ගිණුම් තුලින් මේ රටට අවශ්‍ය කරන ආහාර අපි ගෙන්න ගත්තේ. නමුත් අපි පාර්ලිමේන්තුවේ චම්ප කරනවා කැමැතිතුමා කිව්වා වගේ ඒක අපි දැනගත්තා එවලේ ඩොලර් තියෙන්නේ ආණ්ඩු අතේ නෙමේ, ඩොලර් තියෙන්නේ බැංකු අතේ නෙමේ, එළියේ වෙනත් ක්‍රමවලින් වෙනත් නීත්‍යානුකූල නොවන ක්‍රමවලින් ඩොලර් එහාට මෙහාට ගනුදෙනු වෙන්න ගත්ත නිසා ඒ ක්‍රම හෝ පාවිච්චි කරලා අවශ්‍ය කරන භාණ්ඩ ටික ලබා ගන්න රටේ ජනතාවට අවශ්‍ය කරන භාණ්ඩ ටික ආනලනය කරන්න අපි කටයුතු කරුවා. ඒ නිසා තමයි අපි ජනවාරි 31 වෙනිදා ඒ අපේ තියෙන ප්‍රශ්න ටික ඉවර කරගෙන අපි ඕපන් account එහෙම නැත්තම් විවෘත ගිණුම් තුලින් අපි අයින් වෙන්න කටයුතු කරේ. ඉතින් මම විශේෂයෙන්ම කියන්න ඕන වෙළඳාම් මාත්‍යාලය වශයෙන් අපි පහුගිය කාලේ විශාල අභියෝගයකට මුහුණ දුන්නා. දැන් මෙතන අපේ විපක්ෂයේ ගරු මන්ත්‍රීවරු කතා කරපු විදිහට අද IMF මේ වැඩපිළිවෙල අද යම් ස්ථානකට ඇවිල්ලා සාර්ථක වෙලා තියෙන වෙලාවේ අපේ රටේ පැත්තෙන් කරන්න ඕන සියලු දේ කැපකිරීම කරලා මේ රටේ ජනතාව වගේම ආණ්ඩුව කරන සෑම කටයුත්තම අපි සැලසුමක් එක්ක කටයුතු කරපු වෙලාවක හන්දර තමයි අපිට IMF එකේ මේ තත්ත්වයට අපිට එන්න අවස්ථාව ලැබුණේ. ඒ වගේම තමයි අපි ඒ කාලය තුල මේ රටේ ආර්ථිකය කළමනාකරණය කරගන්නත් ඒ වගේම කඩාවැටෙන ආර්ථිකය තුල මේ රටේ ජනතාවගේ එදිනෙදා අවශ්‍ය කරන දේවල් ටික ලබා ගන්නත් විශාල පරිශ්‍රමයක් එහෙම නැත්නම් විශාල වැඩ කොටසක් කරන්න අපිට සිදු වුණා. මේ දෙකම එකට ගියේ. එකක් අපිට IMF වරහා තියෙන ණය ප්‍රතිවිවගත කරන වැඩපිළිවෙලට යන ගමන් අපේ කඩාවැටච්ච ආර්ථිකය තුල අපේ රටේ ජනතාවට කරන සේවාවන් ඒ වගේම අවශ්‍ය කරන පහසුකම් ටික ලබා දෙන්න විශාල අභියෝගයක්. ඒකේ ප්‍රතිඵල ඉතාමත් හොඳයි කියන එක අද තමුන්නාන්සේලා අපි කවුරුත් පිළිගන්නවා. ඉතින් යම් වෙලාවක ඇවිල්ලා කියනවා හොඳයි, නමුත් ඒකට ඔළුව ඉදම ගන්න එපා. තාම වැඩේ ඉවර නැහැ කිව්වත් අපි මාස 6කට ඉස්සෙල්ලා විපක්ෂයේ කිව්වේ ඒ වගේ කතාවක් නෙමෙයි. මොකද කිව්වේ මේක කරන්න බෑ. ඉතුරුන්ටත් ගහලා එළවයි. ඒ නිසා වහාම දීලා යන්න මේක කරන්න පුළුවන් එක්කෙනෙකුට කියලා තමයි කිව්වේ. ඒ නිසා මම විශේෂයෙන්ම අද වෙද්දී සන්තෝෂ වෙන්න එපා කිව්වත් මේ වෙලෙදී අපි ආණ්ඩුවේ විදියට යම් සන්තෝෂයක් අපිට තියෙනවා. විශේෂයෙන්ම මම මගේ විෂයපත්‍ය දිහා අපි ගත්තොත් අපි රටේ ජනතාවට අවශ්‍ය කරන ඉන්ධන ටික ලබා දීලා, විදුලිය අඛණ්ඩව ලබා දීලා, ගෑස් ටික අඛණ්ඩව ලබා දීලා, අත්‍යවශ්‍ය භාණ්ඩ ටික අඩුවක් නැතුව රටට ආනයනය කරන රටේ ජනතාවට ලබා දෙන වැඩපිළිවෙකට අපි ගියා. ඒ වගේම අපි ගිය අවුරුද්දේ අපිට තිබ්බ විශාලම ප්‍රශ්නේ තමයි රජයේ ගෙනිච්ච පොහොර ප්‍රතිපත්තිය නිසා මේ රටේ දේශීය කෘෂිකර්මාන්තය තුලින් විශාල පසුබෑමකට දේශීය කෘෂිකර්මාන්තය කඩාවැටුණා. විශේෂයෙන්ම අපි ගිය අවුරුද්දේ දිහා බැලුවොත් අපිට මෙට්‍රික් ටන් ලක්ෂ 750,000 ඉතිහාසයේ කවදාකවත් නොකඩබු විදියට අපිට සහල් ආනයනය කරන්න සිදු වුණා. මේ අදිහා බලද්දී අපිට අමතරව ඇමරිකාන් ඩොලර් මිලියන 400,450,000 මුදලක් අපිට අපේ රටේ මුදල් ආනයනය සඳහා අපිට වෙන් කරන්න සිදු වුණා. එතකොට මේකේ ඒ අපි ඒ අමාරු ආර්ථික තත්ත්වය තියෙද්දී මේ රටේ අවශ්‍ය කරනේ භාණ්ඩ ටික ගේන්න ගන්න අපිට විශාල ප්‍රශ්නයකට මුහුණ දුන්නා. නමුත් අපි කළමනාකරණය කරගත්තා. ඒකම අපි ඒ ආර්ථික වැඩපිළිවෙල අමාරුකම තියෙද්දිම නැවත පෝර ටික ලබල දීලා ඉතාමත් හොඳ මහකන්නයක් සඳහා අපි ලෑස්ති වුණ නිසා තමයි අපි 2023 ජනවාරියේදී 2022 දෙසැම්බර් වෙද්දී අපි හාල් ආනයනය නවත්තලා නැවත මේ රටේ නිෂ්පාදකයට නැවත මේ රටේ සහල් නිෂ්පාදකයා කෙරේ විශ්වාසෙත් ඇතුව මේ අවුරුද්ද පුරා අපිට මේ සහල් අපිට අවශ්‍යතාවය නැවත ස්වයන් පෝෂිත කරගන්න අපි අවස්ථාව ලැබුණේ. එනිසා අපි මම කිව්වේ අර IMF එක වැඩපිළිවෙල යනකම් විශාල අභියෝගයක් එක්ක අපි මේ වැඩපිළිවෙල ගෙනිච්චේ. දැන් අපිට හිතෙනවා මේක හරි ලේසි, දැන් මේක ඉතුරු ටික අර හර්ෂ සිල්වා ගරු මන්ත්‍රීතුමා කිව්වා මේක ජනාධිපතිතුමාට අයින් වෙන්න එපා, ඉතුරු ටික පාර්ලිමේන්තුවට වීසි කරන්න එපා, එතුමාට දිගටම අරයි යන්න කියන එක. ඒක හරි. එතුමා එකෙන් අදහස් කරේ මේක වීසි කරලා උඹලා කරගනින් කියන එක නෙමේ. පාර්ලිමේන්තුවේ වැඩි පාර්ලිමේන්තුව තුල මේක සාකච්ඡා කරලා විශේෂයෙන්ම එතුමා කිව්වාගේ අමාරුම කාර්යය තියෙන ඉස්සරහට ඒ ණය අහිමියොත් එක්ක ණය අපිට ගෙවන්න තියෙන ඇත්ත එක්ක තියෙන ගනුදෙනුවලදී විශේෂයෙන්ම සියලු පාර්ලිමේන්තුවේ අදහස් ලබා ගන්නත් ඒ වගේ මේ අපි ගිවිසුම් ගත වෙලා තියෙන ඒ ගිවිසුම් පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කරන්නත් එයින් අවස්ථාව ලබා දෙන්න තමයි ජනාධිපතිතුමා ඒ වැඩපිළිවෙල ඉදිරිපත් කරේ. එහෙම නැතුව එතුමා එකෙන් අයින් වෙන්න වැඩපිළිවෙලකට නෙමෙයි. මොකද එතුමා මේ රටේ ජනාධිපතිවකම බාරගත්තේ මේ සියලු ආර්ථික ප්‍රශ්නවල උත්තර ලබා දෙන්න මිසක් එයින් පැනලා යන්න කියන නෙමෙයි කියන එක අපි කවුරුත් දන්නවා. ඒ නිසා තමයි අපි මේ වැඩපිළිවෙල මේ වෙනකන් සාර්ථකව ගෙනිච්චේ. ඒ ජනාධිපතිතුමා දුනු නායකත්වයේ තමයි අපේ මේ වැඩපිළිවෙල සාර්ථක කරගන්න අපිට අවස්ථාව ලැබුණේ. ඒ වගේම තමයි මම විශේෂයෙන්ම කියනවා අපි මේ ආර්ථික වැඩපිළිවෙල යද්දී අපිට අපි නොහිතූ විදිහට අපිට තවත් සහනයක් ලැබුණා. අපි පහුගිය මාස කීපය තුළ විශේෂයෙන්ම උද්දමනය ඉතාමත් ශීඝ්‍රයෙන් පහළට එන්න කටයුතු කරන ගමන් ඒක වාසිය ජනතාවට ලැබෙන ගමන් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අධික ශක්තිමත් වීම තුළ අපිට විශාල වශයෙන් බහන්ඩ වෙල මිල අඩු වෙන්න පටන් ගන්න තියෙනවා. දැන් මම දැක්කා අද ලංකාවේ නිෂ්පාදනය කරන සමාගම් දෙකක් තියෙනවා පාම් පිටි. ඒ සමාගම් දෙක අද රුපියල් 15කින් පාම් පිටි මිල අඩු කරලා තියෙනවා. ඊට සාපේක්ෂව රුපියල් 10කින් බේකරි නිෂ්පාදනය එහෙම නැත්නම් පාන් රාත්තල අඩු කරලා තියෙනවා. ඒ වගේම පහුගිය දින කීපය තුළ විශාල වශයෙන් භාණ්ඩවල මිල අඩු වීමකට සිදු වෙලා තියෙනවා. මම වැඩිම භාණ්ඩ මිල තිබ්බේ ගිය අවුරුද්දේ මැයි මාසේ. මම ඒක සංසන්දනය කරන්න යන්නේ සැප්තැම්බර් මාසේ එක්ක සංසන්දනය කරද්දී පාම් පිටි කිලෝ එක රුපියල් 430ට තිබ්බ පාම් පිටි කිලෝ එකක් අද රුපියල් 175ට 180ට වැඩි රුපියල් 250කේ මුදලකින් අඩු වීමක් සිදු වෙලා තියෙනවා. ඒ වගේම අර්ථාපල් කිලෝ එකක් ගත්තොත් රුපියල් 110කට ලුණු කිලෝ රුපියල් 110කට ප්‍රමාණයට අඩු වෙලා තියෙනවා. රුපියල් 200කින් 250කින් අඩු වෙලා තියෙනවා. ඒ වගේම ටින් මාළු ගත්තොත් රුපියල් 100කින් 590ට තිබ්බ එක අද රුපියල් 490යි. ඒ වගේම සුදු සීනි ගත්තොත් රුපියල් 260ට තිබ්බ සුදු සීනි කිලෝ එක අද 195යි රුපියල් 65කින් අඩු වෙලා තියෙනවා. නිසා මම අපි කිව්වේ මේ උද්දමනය හා සමානව අඩු වෙන ගමන්ම අපිට ඇමරිකන් ඩොලරයකට සාපේක්ෂව අපේ රටේ මුදල් ශක්තිමත් වීම තුළින් ඒ වගේම අපේ ආනයනයකරුවන්ට අවශ්‍ය කරන ඩොලර් ටික ලබා දීම තුළින් අපිට මේ බඩු මිල අඩු කරගන්න හැකියාව ලැබුණා. එනිසා මම හිතන්නේ විශේෂයෙන්ම සිංහල අවුරුද්ද වෙද්දී අපිට මීටත් වැඩිය භාණ්ඩ මිල අඩු කරලා මේ රටේ ජනතාවට සහනයක් ලබා දෙන්න වැඩපිළිවෙලක් අපිට හදාගන්න පුළුවන් කියන එක
කාලයක් තියෙනවා තව.
හරි. ඒ වගේම තමයි දැන් විශේෂයෙන්ම මට තව සඳහනක් කරන්න ඕන මේ පහුගිය අපි දැන් ආනයනය කිරීමක් කරන්නේ අපේ රටේ නිෂ්පාදනය කරගන්න කඩාවැටීමක් තියෙනවනම් එහෙම නැත්නම් ඒ නිෂ්පාදනය කරන ප්‍රමාණය මදිල එක විශාල වශයෙන් මිල වැඩිවීමක් තියෙනවනම් වෙළඳ අමාත්‍යාලය වශයෙන් මට ඒ වගකීම තියෙනවා. එහෙම නැත්නම් මට තියෙන වගකීම මම පැහැර හැරීමක් වෙනවා. ඒ නිසා තමයි මම පහුගිය කාලේ බිත්තර ආනයනය කිරීම සඳහා කටයුතු කෙරුවේ. ඒතකොට බිත්තර ආනයනය කරන්න කටයුතු කරපුවාම මේකේ ඉන්න සේරම ඉන්න බිත්තර කොටුකාරයෝයි මේකේ ඉන්න බිත්තර මුදලාලිටිය එකතු වෙලා මට ගහන්න ගන්නවා. මොකද මේක කරන්න යන්නේ මම තමයි මේක මේ රට කන්නේ ආනයනය. හැබැයි මේක කරන්නේ නැත්නම් මේ පාරිභෝගිකයාව ආරක්ෂා කරන්න කවුද ඉන්නේ? පාරිභෝගිකයාට මේක දරා ගන්න බැයි නම් පාරිභෝගිකයාට මේ භාණ්ඩ ටික ලබා දෙන්නේ නැත්නම් අපේ වෙළඳ අමාත්‍යාංශයත් වෙළඳ අමාත්‍යවරයාත් වගකීම් පැහැර හරිනවයි කියන එක අපි තමුන්නාන්සලා පිළිගන්නවා. ඒ නිසා තමයි අපි ආනයනය කටයුතු කරලා ඒ තමන්ගේ රටේ දේශීය නිෂ්පාදනයේ රටට අවශ්‍ය කරන ප්‍රමාණය වෙනකන් ඒ අඩුපාඩු අපි ආනයනය කරන්න කටයුතු කරන්නේ. ඒ නිසා තමයි විශේෂයෙන්ම උත්සව සමයක් වෙන්නේ. මේ උත්සව සමය සඳහා විශාර ආහාර ඉල්ලුම වැඩිවීමක් තියෙනවා. ඒ සඳහා කටයුතු කරන ගමන් මේ අවශ්‍ය කරන බිත්තර ප්‍රමාණය මේ රටට අවශ්‍ය කරන ප්‍රමාණයට ආනයනය කරලා රටේ ජනතාවට ලබා දෙන්න වුණයි කියන එක මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනා. හැබැයි අපි කල්පනා කරුවොත් පහුගිය කාලේ අපේ ඒ ගොවීන්ට අපි විශාල සහන ලබා දුන්නා. බඩගිනිගු ලංකාවට ගෙන්න ගන්න තිබ්බ සියලු බාධා ඉවත් කෙරුවා. මේ සම්බන්ධව තියෙන රෙගුලාසියකුත් අද තියෙනවා. ඒ බඩගිනිගු අපි ඕපන් අකවුන්ට් හරහා ගෙන්නන්න කටයුතු කරලා දුන්නා. ඒ නිසා තමයි රුපියල් 260ට 265ට තිබ්බ බඩගිනිගු කිලයක රුපියල් 160ට රුපියල් 100කින් අඩු කරන්න අවස්ථාව ලැබුණේ. එහෙනම් දේශීය නිෂ්පාදනය කරපු සියලු අමුද්‍රව්‍යවල අඩු වුණා මිල. එහෙනම් බිත්තරේ මිල අඩු වෙන්නේ නැති ඇයි? ඉතින් වෙළඳ ඇමතිට ඒක ගණන් කරලා ඒ අනුව බිත්තරේ මිල අඩු වෙන්න ඕනයි කියලා කියපුවම බිත්තර ඇමති වැරදි. මේ වෙළඳ ඇමති වැරදි. බිත්තර අයට ඕන වෙන්නේ වෙළඳ ඇමතිත් කියනවා මේක ලොකු ගානකට විකුණන්න
ඕන.
පාරිභෝගිකයා ගැන බලන්න ඕනේ නැහැ කියලා කියන්න පුළුවන් වෙළඳ ඇමති කෙනෙක් හොයාගන්න එහෙම මේ රටේ එහෙම හැකියාවක් නැහැ. ඒ නිසා මම විශේෂයෙන්ම කියනවා අපි බාරගත්තු රාජකාරිය අපිට පුළුවන් හැකි අයුරින් අපි ඉෂ්ට කරනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ රජය අපි බාරගත්තු මේ අභියෝගය අමාරු අවස්ථාවේ අපි බාරගත්තු අභියෝගය අපි එක සියලු දෙනායකතු වෙලා මේ අභියෝගය ජයග්‍රහණය කරනවායි කියන පොරොන්දු ලබා දී සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි අමතුමා. ගරු ජයන්ත සමරවීර කර්මාන්තතුමා.
ගරු මුලස්නාරූඪ මන්ත්‍රීතුමනි, අද ජාත්‍යන්තර කාන්තා දිනය. මේ අප මුහුණ දෙමින් සිටින සමාජ ආර්ථික අර්බුදයෙන් වැඩියෙන්ම පීඩාවට පත්වෙන්නේ අපේ රටේ කාන්තාවන්. එක්කෝ මව, එක්කෝ බිරිඳ, එක්කෝ සහෝදරිය. පළමුව වඩා යහපත් ජීවන තත්ත්වයක් වෙනුවෙන් සිහින දකින, පොරබදන, ඒ වගේම සටන් වදින මේ රටේ කාන්තාවන්ට, කාන්තා ව්‍යාපාරවලට සුභපතනවා, ධෛර්ය පතනවා. ඒ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම කැමති අපනයන ආනයන සහ සුරාබදුවේ වගේම පෝට් සිටි පනත්වලට රෙගුලාසි පනවන වෙලාවේ, ඒ පිළිබඳ විවාද කරන වෙලාවේ මගේ මීට අදාළ සාකච්ඡාවට ප්‍රවේශ වෙන්න වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මැතිතුමාම සඳහන් කරපු කාරණයකින්. එතුමා කිව්වා අපේ අතේ ඩොලර් තිබුණේ නැහැ, බැංකු අතේ ඩොලර් තිබුණේ නැහැ, ඩොලර් තිබුණේ වෙනත් තැන්වල නැත්තම් කළු කඩේ. ඒ නිසා තමයි අපිට විවෘත ගිණුම් නැත්තම් ඕපන් එකවුන්ට්ස් හරහා භාණ්ඩ හා සේවා ආනයනය කරන්න සිද්ධ වුණේ කියලා. දැන් ඒ තත්ත්වය යම් මට්ටමකට වෙනස් වෙලා තියෙනවා කියලා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ ඇතිවෙච්ච අර්බුදකාරී අවස්ථාව මුල් වකවානුවේදීම ඩොලර් හිඟේ මතුවෙච්ච මුල් අවස්ථාවේදීම මේ පිළිබඳ කරුණු හදාරපු ආර්ථික විශේෂඥයින්, ඒ වගේම මේ ගරු සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා අපේ රටේ ඩොලර් අර්බුදයට බලපාපු එක් ප්‍රධාන හේතුවක් පිළිබඳව සාකච්ඡා කළා. ඒ තමයි මට මතකයි එදා විමල් වීරවංශ මන්ත්‍රීතුමන් මේ ගරු සභාවට යෝජනාවක් කළා. 1953 අංක 24 දරන විනිමය පාලන පනත 2017 සංශෝධනය කළා විදේශ විනිමය පාලන පනත නමින්. ඒ පනත විසින් අපේ රටේ විදේශ අපනයන ආදායම් ලංකාවට ගෙන ඒමට තිබූ නීතිය බුරුල් කළා, නැත්තම් දුර්වල කළා, ලිහිල් කළා, විනිමය පාලනය දුර්වල කළා. ඒ නිසා ලංකාවට නොලැබෙන විදේශ විනිමය අපනයන ආදායම් රේගුව මගින් ගන්න තොරතුරු අනුව එතුමා කිව්වා ඩොලර් බිලියන 50-45ක පමණ විනිමය ප්‍රමාණයක් විදේශ බැංකුවල රඳවා තබා ගන්නවා කියලා. මේ නිසා කරුණා කරලා මේ ඩොලර් අර්බුදේ විවෘත ගිණුම් හරහා කළු කඩෙන්, ඒ වෙනකොට උන්ඩියල් හවාලා කළු කඩේ බොහෝ දුරට ශක්තිමත් වෙලා තිබ්බා. බැංකුවල ඩොලර් නැහැ, හැබැයි කළු කඩේ ඩොලර් තියෙනවා වැඩි මිලට. මේ නිසා තමයි නලින් ෆිනෑන්ඩු මන්ත්‍රීතුමා ගරු ඇමතිතුමා කිව්වේ අපිට ඕපන් එකවුන්ට් සරහා තමයි ආනයනය කරන්න සිද්ධ වුණේ කියලා. එතකොට මේ පිළිබඳ දිගින් දිගටම ආර්ථික විශේෂඥයෝ අවධාරණය කරද්දි මට මතකයි ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු අතුරු අයවැය වාර්තාවේ මිනි බජට් එකේදීත් එතුමා පිළිගත්තා අපේ රටේ යම් යම් පනත් කීපයක් සංශෝධනය කරන්න ඕනි කියලා. ඒ එක පනතක් තමයි 2017 එතුමා ග්‍රාමාත්‍යවරයා හැටියට සිටියේදී, රවි කරුණානායක අමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා හැටියට සිටියේදී 1953 අංක 12 දරන විනිමය පාලනය පනත සංශෝධනය කළා විදේශ විනිමය පාලන පනත නම්. ආන්ගේ පනත තමයි අපනයන ආදායම් ලංකාවට නොගෙනවුත් ඒ විදේශ විනිමය වංචාවක්සේ සලකා බරපතල නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීච්ච තත්ත්වය වෙනස් කරලා ඒක ලිහිල් කරලා දැම්. ඒ විතරක් නෙමෙයි, මාස 4ක් දින 120ක් මාස 3ක් ඇතුළත විදේශ විනිමය අපනයන කරුවෙක් තමන්ගේ අපනයනෙන් පසුව දින 120ක් ඇතුළත ලංකාවට විදේශ විනිමය ගෙනා යුතුයි කියන නීතිය වෙනස් කළේ මාස 6ක් දක්වා දික් කළ දැම්ම. මේ විදිහට විදේශ විනිමය පාලනය දුර්වල කළාට පස්සේ රවි කරුණානායක මුදල් අමාත්‍යවරයා හැටියට සිටියදී වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා හැටියට සිටියදී එතනින් පස්සේ තමයි මේ විදේශ විනිමය ලංකාවට නොගෙනෙන්න පටන් ගත්තේ. මේ පිළිබඳ ඊට පස්සේ මගේ මතකයට එනවා මම සභාගත කරනවා 2022-2023 අයවැය සාකච්ඡාවේ දෙසැම්බර් මාසේ පස්වෙනිදා 2022 දෙසැම්බර් මාසේ පස්වෙනිදා වත්මන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මැතිතුමා මේ ගරු සභාවට අවධාරණය කරනවා අනාවරණය කරනවා. එතුමාගේ කතාව අවස්ථාවේ අපේ රටේ අපනයන ආදායම් ලංකාවට ලැබිය යුතු අපනයන ආදායම් විදේශ විනිමය ඩොලර් බිලියන 58ක් විදේශ බැංකුවල පාක් කරලා තියෙනවා කියලා එතුමා කියනවා. මේ එතුමාගේ කතාවේ හැන්සඩ් වාර්තාව මම මේ වෙලාවේ නැවතත් සභාගත කරා. එතුමා කිව්වා ඩොලර් බිලියන 58ක් ලංකාවට නොලැබී ගිහින් තියෙනවා කියලා. එතකොට ඒක නෙවෙයිද නලින් ෆර්නැන්ඩෝ මන්ති ඇමතිතුමාලට ඕපන් account ඕන උනේ? ඒක නෙවෙයිද මේ විවෘත ගිනුම් හරහා ආනයනීකරණ සිද්ධ උනේ? ඒක නෙවෙයිද මේ අර්බුදයට එක බලපාපු ප්‍රධාන හේතුව? තව හේතු තියෙනවා, මේකත් ප්‍රධාන හේතුවක්. අඩු තරමේ තවමත් දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොළ එලි දැල්ලුනා කියලා ඊයේ කියනවා කිසියම් ආශ්වාදයකින්. එහෙම හරි මේ ආර්ථික අර්බුදෙන් ගොඩ එනවට අපේ කිසි ආර්ථික අර්බුදෙන් ගොඩ එනවට අපි කැමති. හැබැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදෙන් ඩොලර් බිලියන 2.9ක් ලබා ගැනීම සඳහා අපි හිණ දකිනකොට
මන්ත්‍රීතුමා මේ දෙක කාලයක් තියෙනවා.
ඩොලර් බිලියන ගෙදාස රාජපක්ෂ අධිකරණ ඇමතුමාට අනුව ඩොලර් බිලියන 58ක් ලංකාවට නොලැබී ගිය අයවිය යුතු ඩොලර් බිලියන 58ක් තවමත් විදේශ බැංකුවල රඳවා තිබෙනවා, පාක් කරලා තිබෙනවා කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි ගරු මුලස්සනාරූඪ මන්ත්‍රීතුමනි, ඊයේ පුවත්පත් පළ වුණා ඇමරිකාවේ වොෂින්ටන් හි ක්‍රියාත්මක ග්ලෝබල් ෆයිනෑන්ස් ඉන්ටග්‍රේට් කියන ආයතනය කියනවා ලංකාවට අයවිය යුතු ඩොලර් කෝටි 400ක් විදේශ බැංකුවල පාක් කරලා තිනවා කියලා. ඩොලර් කෝටි 400ක්. එතකොට මේ මුදල් මේ අපනයන ආදායම් කියන්නේ මේ රටේ ජාතියේ ජනතාවට අයිති ආදායම්. මේවා ගෙනා ගැනීම සඳහා ජනාධිපතිවරයාම කියන මුදල් අමාත්‍යවරයා හැටියට ඔහු ඉදිරිපත් කරපු අතුරු අයවැය කියනවා විනිමය පාලන පරත සංශෝධනය විය යුතුයි කියලා. මේ උමගක් තියෙනවා අපේ රටේ විදේශ විනිමය පිටරට ගලා යන්නේ උමං වලින්. මේ උමං නොවහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් දිහා විතරක් බලා හිටීමෙන් අපිට පේනවා මේ කරන්නේ මොකද්ද කියලා. එනිසා අපි නැවතත් මේ අපනයන ආනයන සුරාබදු මේ රෙගුලාසි පනවන වෙලාවේ මේ විවාදයේදී නැවතත් අවධාරණය කරනවා මේ ආර්ථික අර්බුදෙන් මේ සමාජ අර්බුදෙන් ගොඩේම් පිළිබඳ සත්වමනාවක් තියෙනවා. කරුණා කළා අධිකරණ ඇමතුමා අපි නෙමෙයි කියන්නේ, විපක්ෂ මන්ත්‍රීවරු නෙමෙයි මේ කියන්නේ, තමුන්නාංශලගේ වග කියන වග කියුතු අමාත්‍යවරේ. අධිකරණ ඇමතුමා පුන පුනා කියනවා ඩොලර් බිලියන 58ක් විදේශ තැන්පත් කොට තිබෙනවා ලංකාවට අයිති වෙන්න ඕනේ කියලා. ඒ නිසා මම එතුමාව උපුටමින් නැවත වතාවක්, ඒ වගේම ජනාධිපතිතුමා මතුරු අයවැය ලේකනේ මේ ගරු සභාවට ප්‍රකාශ කරපු ආකාරයට, පොරොන්දුණු ආකාරයට ලංකාවේ 1953 අංක 12 දරන විදේශ විනිමය පාලන පනත, එවකට විනිමය පාලන පනතෙන් තිබුණා මාස 3ක් ඇතුළත විදේශ විනිමය ලංකාවට ගෙනා යුතුයි. නොයසේ නම් එක අපරාධ වරදක්. ඒ පනත නැවත වතාවක් 2017 අංක 27 දරන අංක 12 දරන සංශෝධනය ඉවත් කරලා නැවත වතාවක් 1953 අංක 24 දරන පනත තත්ත්වයට විදේශ විනිමය පනත පත්කරනද, එතකොට හරිය රඳවගෙන තියෙන මුදල් ටික ගෙන්න ගන්න පුළුවන් වෙයි. ඒ වගේම දැන් ගරු මුලස්සන රුඩ් මන්සිතුම අපි දන්නවා සතුටුයි අපේ 2021ට සාපේක්ෂව 2021 අපේ අපනයන ආදායම් 12.5 ඩොලර් බිලියන, 2022 12.13.1ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. එතකොට මේ වාසිය, මේ අපනයන ආදායම් වල වාසිය ලංකාවට ගන්න විදේශ විනිමය පනත වහාම සංශෝධනය කරන්න කියලා අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. මේ අර්බුදයෙන් ගොඩ ගැනීමේ සත් උවමනාවක් තියෙනවා.
බොහොම ස්තුතියි. බොහොම ස්තුතිමත්ව කරු නාලක ගොඩහිව මත්ව
ගරු මූලාසන වරුඩු මැතිතුමනි, අද මේ ජාත්‍යන්තර කාන්තා දිනේ අපේ රටේ විවිධ දුක් කැටලු කම්පටලු මැද රටට විශාල දායකත්වයක් දක්වන අපේ කාන්තා පරපුරට මගේ ප්‍රණාමය පිරිනමමින් මගේ කතාව ආරම්භ කරනවා. අද අපි පනත් කීපයක් ගැනම කතා කරනවා, විශේෂයෙන් මේ වරායනගරේ රෙගුලාසි ගැන, ඒ වගේම ආනායනපන පනත් ගැන. මේවා කතා කරනකොට මගේ මතකෙට එන්නේ ගරු මුලාසුනාරු මන්ත්‍රීතුමනි, අපි හුඟක් වෙලාවට මේ පනත් සම්මත කරාට ඊට පස්සේ ඒක මොනතරම් ඉක්මනට මොනතරම් වේගෙන් ක්‍රියාත්මක වෙනවද කියන කාරණේ සමහර වෙලාවට හොයලා බලන්නේ නැහැ. මම උදාහරණයක් ඔබතුමාට කියන්න කැමතියි. අපි දන්නවා මේ වරාය නගරය පිළිබඳ පනත සම්මත වුණේ 2021 ජූලි මාසේ. දැන් අපි මේකේ රෙගුලාසි සම්මත කරන්නේ අවුරුද්දකුත් මාස 9කට පස්සේ. මේ ප්‍රමාදය පිළිබඳ මට තියෙන පුද්ගලික අත්දැකීමයි, පුද්ගලික අත්දැකීම තමයි 2022 අප්‍රේල් මාසේ ඔබට මතකයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාගේ කැබිනට් මණ්ඩලය සංශෝධනය කරා. අලුතෙන් කැබිනට් මණ්ඩලයක් දැම්ම. අද මෙතන ඉන්න අපේ තරුණ මන්ත්‍රීවරු තරුණ ඇමතිවරු කීප දෙනෙකුත් මමත් ඒ අලුත් කැබිනට් මණ්ඩලයට එකතු වුණා. ඒ වෙලාවේ අලි සබ්රි ඇමතිතුමා අපේ අලුත් මුදල් ඇමතිවරයා වශයෙන් ඇවිල්ලා හිටපු එතුමා මගෙන් ඉල්ලීමක් කරා පළවෙනි කැබිනට් මණ්ඩල රැස්වීමේදී. නාලක අපිට ලොකු විදේශ ආයෝජන පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා, මට බොහොම වැඩ කටයුතු තියෙන නිසා ඔබට පුළුවන් ද පොඩ්ඩක් මේවා ගැන හොයලා බලන්න, අපිට මොන හරි එන්න තියෙනවද විදේශ ආයෝජන ඉක්මනට ගන්න පුළුවන් දේවල් තියෙනවද කියලා. මම පහුවදාම ආයෝජන මණ්ඩලයේ සභාපතිතුමාවත් කොළඹ වරාය නගර කොමිසමේ සභාපතිතුමාවත් ගෙනලා ඇහුවා මොනවහරි තියෙනවද ඔබතුමාලට ඉදිරි මාස 6 අවුරුද්ද ඇතුළත ලංකාවට ගේන්න පුළුවන් ආයෝජන කියලා. ඒ දෙන්නම මට කිව්වා බිලියන 1.5කට වඩා දෙන්නම ගාව තියෙනවා කියලා පයිප්ලයින් එකේ ආයෝජන. ඊට පස්සේ අයිබෝ ගේන්න බැරි කියලා ඇහුවාම කිව්ව කතාව පුදුම සහගතයි. ආයෝජන මණ්ඩලයේ සභාපතිතුමා කිව්වා මාස 3ක් තිස්සේ මම උත්සාහ කරනවා මේ එන්න තියෙන ආයෝජන ගැන සාකච්ඡාවක් ගන්න මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා එක්ක. මට ඒ සාකච්ඡාව ලබා ගන්න බෑ කියලා. වරාය නගරයේ සභාපතිතුමා කිව්වා අපි මේ වරාය නගරයේ පනත සම්මත කරාට පහුගිය අවුරුද්දේ ජූලි මාසේ, දැන් මාස 7ක් තිස්සේ මේක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන රෙගුලාසි ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙක්ගේ මේ සුදු නතර වෙලා තියෙනවා කියලා. මේක ඇත්තටම ලෝකෙට හිනා වෙන කරුණ. ඊට පස්සේ මම එදාම ජනාධිපතිතුමාට කතා කළා, එදා හවසම රැස්වීමක් ඇඳවල මේ ගැන සාකච්ඡාවක් කරා. ඒ සාකච්ඡාවේදී මට මතකයි තවත් එක විහිළුවක් එළියට ආවා. ඒ තමයි මේ කම්පැනි රෙජිස්ටර්ගාව කම්පැනි මේ රෙජිස්ටර් කරන එක ගැන කතාවක් ආවම අක්වරල කම්පැනි හතරක් තියෙනවා කියලා කිව්වා. මාස 4ක්ද 5ක්ද තිස්සේ කම්පැනි රෙජිස්ටර්ගාව ප්‍රූවල් දෙන්නේ නැතුව, මොකද එතන තියෙන ෆෝම් එක වෙනස් කියලා, ෆෝම් එක මැච් වෙන්නේ නැහැ කියලා. මෙන්න මේ වගේ කාරණා නිසා තමයි මේ වගේ දේවල් ප්‍රමාද වෙන්නේ. කොහොම නම් ඒ කැබිනට් මණ්ඩලයේ තිබුණේ සුමාන දෙකයි, මම දන්නේ ඊට පස්සේ මොනවද වුනේ කියලා. නමුත් මේ ඉන්න ඇමතිවරුන් දෙහා පැත්තේ ඉන්න විශේෂම අපේ තරුණ ඇමතිවරුන් මම කියනවා මේ මොනවා සම්මත කරගත්තත් කරුණාකර ගිහිල්ලා බලන්න මේවා ඇත්තටම ඊට යට ක්‍රියාත්මක වෙනවද කියලා. ඒ ක්‍රියාත්මක වීමේ තමයි අපේ රටේ බරපතලම ප්‍රශ්නේ තියෙන්නේ. අපි ඊයේ පාර්ලිමේන්තුවේ දැක්ක අපේ ජනාධිපතිතුමා ඇවිල්ලා ඉතාමත්ම වේගවත් කතාවක් කළා, කෙටි සහ වේගවත් කතාවක් කළා, සුභාරංචි දෙකක් දුන්නා. එකක් තමයි එතුමා මේ කතා කළා මේ රුපියල ශක්තිමත් වීම ගැන. දෙවනුවතුමා කතා කරා IMF ණය දැන් සහතික වෙන එක ගැන. මම මේ දෙක ගැනම පොඩ්ඩක් කතා කරන්න, විශේෂයෙන් මේ රුපියල ශක්තිමත් වීම ගැන එතුමාටත් වඩා මේ අද රටේ හුඟක් අය කතා කරනවා රුපියල ශක්තිමත් වෙනවා කියලා. කරු මූලාසනාරුවේ මන්ත්‍රීතුමා රුපියල ශක්තිමත් වෙනවා කියලා එකක් නැහැ. රුපියල ශක්තිමත් වෙන්න රුපියල්ට ලෝකයේ ඉල්ලුම වැඩි වෙන්නට ඕනේ. එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. සිද්ධ වෙලා තියෙන්නේ අද රුපියල්ට සාපේක්ෂව ඩොලර් එකේ වටිනාකම අඩු වෙන්න පටන් ගන්න තියෙනවා. ඇයි මේ අඩු වෙන්න පටන් ගන්න තියෙන්නේ? අපේ ආර්ථික ශක්තිමත් වෙච්ච නිසාද? නෑ, ඒකට පාරණ කීපයක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි ගරු මුලාසුනාට මන්ත්‍රීතුමනි මේ ඩොලරේට තියෙන ඉල්ලුම අඩු වෙන්න පටන් ගන්න. අපේ ආනයන ගිය අවුරුදු ජනවාරි මාසයේ මුල් පෙබරවාරි මාසයට සාපේක්ෂව 130 කින් විතර අඩු වෙලා. ඒ කාලේ අපිට ඩොලර් බිලියන 1900ක් විතර ආනයන කරපේක අද ඩොලර් බිලියන 1400ක් විතර අඩු කරන්නේ. ඒක හොඳ ප්‍රවෘත්තියක් නෙමෙයි, ඒක නරක ප්‍රවෘත්තියක්. මොනතරම් රස්ස නැති වෙන්නේ නැති මිනිසා, මොනතරම් කර්මාන්ත වැසෙන්නේ නැද්ද මිනිසා, මොනතරම් ව්‍යාපාරිකව බංකොලොත් වෙන්නේ නැද්ද මිනිසා. ඉතින් ඒකේ හේතුව දෙවනුව මේ IFC එකෙන් ජාත්‍යන්තර මුල්‍ය සංස්ථාවෙන් ලංකාවේ බැංකු තුනකට ලබා දීලා තියෙනවා මිලියන ඩොලර් මිලියන 400ක සොප් ෆැසිලිටි එකක්. ඉතින් මේ ෆැසිලිටි එක නිසා අද ලංකාවේ ඩොලර් තියෙනවා. ඒ වගේම සෙන්ට්‍රල් බැංක එක බැංකු වලට පනවලා තිබිච්ච නීතියක්. ඒ කියන්නේ බැංකුවකට ලැබෙන ඩොලර් වලින් 25%ක් තැන්පත් කරන්න ඕනේ මහ බැංකුවේ කියලා තිබිච්ච නීතිය නිහිල් කරලා තියෙනවා. 15% අඩු කරලා තියෙනවා. ඒ නිසා දැන් ඩොලර් තියෙන ඊටත් වඩා වැදගත් කාර්යය තමයි මේ IMF ණය එනවා කියන මතේ මත අද
බොහෝ අය තමුන්ගාත තියෙන ඩොලර් විකුණන්න පටන් අරන් තියෙනවා ඩොලර් එක පල්ලෙටයි කියලා. ඉතින් මෙන්න මේ කාරණා සියල්ලම නිසා අද වෙළඳපොලේ ඩොලර් තියෙනවා සැපෙමුට ඉල්ලුමට වඩා සැපෙම තියෙන නිසා ඒක පල්ලෙටනවා. මේක తాවකාලික කාරණා මිස මේ රටේ ආර්ථිකයේ විශාල සංවර්ධන නිසා සිද්ධ වෙච්ච කාරණා නෙවෙයි නිසා මේ වැරදි වැටහිම ඇති කරගන්න එපා කියලා මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. දෙවනුව මේ ජනාධිපතිතුමා දැන් අද කතා කරන්නේ මේ සියලු ප්‍රශ්න විසඳපු පුද්ගලයා වගේ. අපි එතුම කරපු වැඩපිළිවෙල අගය කරනවා. නමුත් මට මේක කියන්න පැහැදිලි කරන්න මම පොඩි උපමා කතාවක් කියන්න මම පහුගිය දවසක දැකපු මේ WhatsApp එකේ මේ 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 සංසරණය වෙන. ඒ කවුරු හෝ ඒක ලියපු කෙනාට ඒකේ ගෞරවය ලබා දෙමින් ඒ උපමා කතාවේ උල්ලාස වුණාට මන්ද තුමනි මේ මෙහෙම කතාවක් තිබුණේ. දැන් මෙයා කල්පනා කරන්නේ පඬිද ගාවට නම් ගිහිල්ලා හරියන්නේ නැහැ නිදා ගන්න බෑ ඇහැරලා ඉන්නේ ඇස් දෙකත් කළු කරගෙන වඩුව ගාවට ගියාලු වඩුව වල ඉන්න මම ওই ප්‍රශ්නේ විසඳන්නම් වඩුව ආවලු බල්ලයි පූසා අරගෙන ගිහලා ඈත ගමකට දැම්මලු එළුවව විකුණලා දැම්මලු මේ මොහොතේ ගොල් නිදා ගන්න කියලා පහෝදා මිනිස්සුයල්ල ගොල්ලෝ කිසිම ප්‍රශ්නයක් නැහැ හොඳට නිින්ද ගියා වඩු මහත්තයා බොහොම ස්තුතියි කියලා ඉතින් ඒ වගේ දෙයක් තමයි අපි කරන්නේ අපි මේ රටේ ආර්ථික අර්බුදක විසඳපු ප්‍රශ්න ඇති කරමු කෙනාට ස්තුතිවන්ත වෙනවා අපි අපිට తాවකාලික සහනය ලබා දීලා කියලා. කවුද මේ ආර්ථික අර්බුදය ඇති කරේ? මොකද්ද මේ ආර්ථික අර්බුදය? ණය අර්බුදයක්. කවුද මේ ණය අර්බුදය ඇති කරේ? 2005 2010 කාලේ ඩොලර් බිලියන 5ක කෙටි කාලේ ණය ගත්ත එක ඩොලර් බිලියන 12.5කට ගෙනිච්ච කවුද? රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව. රුපියල් බිලියන 2200 තිබිච්ච ණය රුපියල් 7400 තියදී අවුරුදු 10 අවුරුදු 5ක් තුල ඒක තව බිලියන 5600කින් වැඩි කරලා බිලියන 13000කට ගෙනිච්ච කවුද? රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව. මේ රටේ විදේශ විනිමය මේ විදිහට නැති කරලා මේ රට බංකොලොත් වෙන තත්ත්වයට මගපැද්දේ කවුද? රනිල් වික්‍රමසිංහ
ආණ්ඩුව.
අද අපි උඩට සූදිවන්ත වෙනවා. මේ ගෑස් ටික නැහැ, පොලිම් ටික නැහැ, තෙල් පොලිම් ටික නැහැ, ඉලෙක්ට්‍රිසිටි දැන් තියෙනවා කියලා මේ 300ට 400ක 500ක වැඩිපුරම මෙලක් ගෙවමින් අපි සන්තෝෂ වෙනවා. මේක නෙවෙයි මුලාශ්‍රණ බන්තිතුමනි අපි කරන්නට ඕනේ. අපි කරන්න ඕනේ ප්‍රායෝගිකව මේ ප්‍රශ්නේ විසඳන්න මොකද කරන්න ඕනේ කියලා බලන්න ඕනේ. ප්‍රායෝගික ප්‍රශ්නේ විසඳන්න අපේ ඩොලර් ආදාය වැඩි කරගන්න ඕනේ. මේ ණයක් අරගෙන ඩොලර් 2.9 බිලියන් කියලා කියන තවත් ණය පමණයි. මේ දැනට තියෙන ඩොලර් බිලියන 46ට මේකත් එකතු වුනාම තවත් මේක අරගෙන තවත් ණය ගන්න නෑනේ. තව ඩොලර් බිලියන්
3ක්
තප්පර කිපයි. තව නමක් යන්න යන්නේ ජපානයේ ලෝක බැංකුවේ හැම එකම ඩොලර් බිලියන 50 විතර මේක ගෙනිච්චාම අවුරුද්දේ ඩොලර් බිලියන 6ක් විතර ගෙවන්න වෙනවා. මේ අවුරුද්දේ විතර සහනින් නතර වෙන්නේ නැහැ. ඉතින් මේක විසඳීම සඳහා මේ රටේ ආර්ථික සංවර්ධනය කරන්න කතා කරන්නේ මේ ණය ගැන කයිවරුක ගහ ඉන්නේ නැතුව කියලා ඉල්ලා සිටින්නේ මගේ කතාව.
ඉන්ට්‍රෙස්ටිං.